කරුණාකර මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කර.
ගරු ආනන්ද කුමාර ශ්‍රී මන්ත්‍රීතුමාගේ නම මම මූලාසනය සඳහා යෝජනා කරනවා.
ආයිස් ඒ යෝජනාවයි ස්ථිර කරනවා.
ගරු මනිත් ජයතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. අද දවසේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වැශිෂ්‍ය සාකච්ඡාවට ගැනෙන මේ අවස්ථාවේ කතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2018 වසර සඳහා මුදල් ඇමතුමා පසුගිය දිනක ඉදිරිපත් කළ ඒ අයවැය යෝජනාවලියේ මෙන්න මෙහෙම වාක්‍ය ඛණ්ඩයක් සඳහන් වෙනවා. විශේෂයෙන්ම උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඒ අමාත්‍යාංශයට අදාළව තායිලන්තයේ රොජානා ඉන්ඩස්ට්‍රීස් විසින් මිල්ලනියේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජනයකින් කර්මාන්ත පුරයක් ස්ථාපනය කරනු ඇත. රජය දැනටමත් මේ සඳහා ඉඩම් ලබා දී ඇති අතර අවශ්‍ය යටිතල පහසුකම් විදුලිය ජලය හා ප්‍රවේශ මාර්ග සකස් කර දෙනු ඇත. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ නිල අයවැය ලේඛනයක වෙනත් රටක සමාගමක නමක් මේ විදිහට ඇතුළත් කර දීම තුළ මං හිතන්නේ ඒ සමාගමට විශාල වෙළඳ දැන්වීමක් ලබා දීලා තියෙනවා. මං හිතන්නේ ඒගොල්ලන්ට අනාගතයේදී ඒගොල්ලන්ගේ සමාගමේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඒක මහත් රුකුලක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ රටක නිල අයවැය වාර්තාවට ඒ වගේ සමාගමක නමක් යොදා තිබීම තුළ කොහොම වුණත් අපි මේ රොජානා සමාගම දැන් එන්නේ බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයට. මමත් ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා හැටියට මටත් වගකීමක් තියෙනවා. අපේ ප්‍රදේශයේ ජනතාව මේ ප්‍රශ්නයට සහ මේ ප්‍රශ්නයට මුහුණ දීලා ඉන්න විශේෂයෙන්ම මේ රොජානා සමාගමේ මේ ආයෝජන ව්‍යාපෘතිය පිළිබඳ බොහොම රහසිගත වැඩපිළිවෙලකින් තමයි සිද්ධ වෙන්නේ. මමත් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. බොහොම රහසිගත වැඩපිළිවෙලකින් තමයි මේ රොජානා සමාගමේ මේ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මෙවැනි විශාල පරිමාණයේ ආයෝජනයක් එනවනම් අඩුම තරමේ ඒ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරන්න ඕන මූලික ඒ ප්‍රශ්න හරි මොනවා හරි තියෙනවා නම් ඒ කිසිම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ විෂයපතේට ඇතුළත් වෙන්නේ නැහැ. බොහොම රහසිගතව සිද්ධ වෙන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මිල්ලනිය ප්‍රදේශයේ ජනතාවට විශාල කනස්සල්ලක් කුතුහලයක් වෙන්නේ මොකද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මමත් ඒ ප්‍රදේශයේ නියෝජනය කරන සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා හැටියට මමත් මුකුත් දන්නේ නැහැ මේ යෝජනාව රොජානා සමාගම කොහොමද එන්නේ මොකද කරන්න කියලා. මම මෙතන මං හිතන්නේ ඉන්නවා ආයෝජන මණ්ඩලයේ ඒ නිලධාරීන් ඇති අපේ ඒ වගකීතු ඇමතිතුමන්ලා මේ අවස්ථාවේ නැති වුණත් ඒ රොජානා සමාගම මොන ආකාරයෙන්ද අපි තෝරගත්තේ අපේ රටට ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට ආයෝජනයක් හැටියට එනකොට රොජානා සමාගම අපි මොන ආකාරයෙන්ද මොන ප්‍රමිතීන්ට යටත්වද අපි තෝරගත්තේ නැත්නම් තායිලන්ත රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවෙච්ච එකඟතාවයක්ද එහෙම නැත්නම් කාගේ හෝ තනි පුද්ගලයක හෝ පුද්ගලය දෙන්නෙක්ගේ අවශ්‍යතාවටද මේ රොජානා සමාගම තෝරගත්තේ කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. විශේෂයෙන් මම ඒ ප්‍රදේශයේ නියෝජනය කරන වගකීතු ජනතා නියෝජිතයෙක් වශයෙන් ඒකම මීට මාසයකට එකහමාරකට කලින් මේ ප්‍රදේශයේම හෙලිකොප්ටර් යානයකින් අධිතාක්ෂණික ස්කෑනින් යන්ත්‍රයක් යොදාගෙන මේ ප්‍රදේශය මං හිතන්නේ ස්කෑන් කරා. මං හිතන්නේ මේ 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 ව්‍යාපෘති වලට අදාළවම යම්කිසි ආකාරයක තවත් ව්‍යාපෘතියක් තමයි ඒක තිබුණේ. මං හිතන්නේ අපි කරුණු හොයලා බැලුවාම ගරු සභාපතිතුමනි අපිට දැනගන්න ලැබුණේ මේ භූගත ඛනිජ නිධි එහෙම ඒ තියනවද කියන එක තමයි. යම්කිසි කම්පැනි එකක් ඒක ඒ සොයා බැලීම කරලා තිබුණේ. ඒ ජනතාව විශාල වශයෙන් ඒ ප්‍රදේශයේ කලබලයට පත් වුණා. අපිට ඒ පිළිබඳවත් තොරතුරු ලැබුණේ නැහැ. තොරතුරු හෙව්වහම ඒ වගේ ආකාරයක තොරතුරු තමයි අපිට දැනගන්නට ලැබුණේ. ඊළඟට දැන් ආයෝජන මණ්ඩලය සාමාන්‍යයෙන් ආයෝජනයක් විදේශ ආයෝජන රටට ලබා ගැනීමේදී කැඳවීමේදී ආරාධනා කිරීමේදී යම්කිසි ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් ඔවුන් සතුව තියෙනවා. මං හිතන්නේ මේ ප්‍රජානා සමාගම සම්බන්ධයෙන් ලංකාවේ පළවෙනි වතාවට මේ ආයෝජන මණ්ඩලයේ කාර්යභාරය අවිනිශ්චිතයි. ආයෝජන මණ්ඩලය දන්නෙත් නෑ උන්ට තියෙන කාර්යභාරය, උන්ට තියෙන වගකීම. මං හිතන්නේ ඒ පිළිබඳවත් අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම ආයෝජන කලාපයක පරිපාලනය, එහි වගකීම, විශේෂයෙන්ම ඒ රෙගියුලේටින් මෙකැනිසම් එක ආයෝජන මණ්ඩලයේ වගකීමක් කාර්යභාරයක්. අපිට දැන ලැබිලා තියෙන තොරතුරු අනුව රොජානා සමාගමට ලබා දීලා තියෙන ඒ සහතිකය වෙන්නේ කිසිම ලංකාවේ නීතියකට යටත් වෙන්නේ නැහැ. ආයෝජන මණ්ඩලයට තියෙන්නේ අත්සන් කළා අවුරුදු 50කට බදු දෙන්න විතරයි. එච්චරයි ආයෝජන මණ්ඩලයේ කාර්යභාරය. විශේෂයෙන්ම දැනට අක්කර 840ක් රොජානා සමාගමට ලබා දෙනවා කියන එකට පොරොන්දු වෙලා තියෙනවා යම්කිසි ඒ ඇමතිවරු, මේකට මූලික වෙන ඇමතිවරු දෙන්නෙක්. නමුත් විෂයභාර ඇමතිතුමා මලික් සමරවික්‍රම මැතිතුමාගේ අදහස උපරිම දෙන්න පුළුවන් අක්කර 300ක් පමණයි කියලා. නමුත් රොජානා සමාගමට අක්කර 840ක් දෙනවා කියන එක වෙනත් පාර්ශ්වයකින් පොරොන්දු වෙලා තියෙනවා. කොහොම වුණත් මේ මෙතෙක් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කිසිවෙක් මේ ස්ථානයට යන්නත් බෑත් යන්නත් තහනම්. මං හිතන්නේ අපි කරුණු සොයා බැලීමේදී මධ්‍යම පරිසර අධිකාරිය ඔවුන්ගේ කිසිම මැදිහත්වීමක් මේ සම්බන්ධයක් නැහැ. ඒ සම්බන්ධයෙන් මං පසුවට කරුණු කියන්නම්. ඒ නිසා අපිට BOI ආතෙන් ආයෝජන මණ්ඩලයෙන් අහන්න වෙනවා ඕගොල්ලන්ගේ මැදිහත්වීම මොකද්ද මේ සම්බන්ධයෙන්, රොජානා මිල්ලනියට එන එක සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ වගකීම, කාර්යභාරය පිළිබඳව අපි ඉදිරියේදී ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැන් මෙතන විශාල පාරිසරික ප්‍රශ්නයක්, ගැටලුවක් මතුවෙනවා සභාපතිතුමනි. මේ දැනට මේ අක්කර 850 හෝ ඊටත් හරිම කිසිම කෙනෙක් දන්නේ නැහැ කොච්චරක් දෙන්න යෝජනා වෙලා තියෙනවද කියලා. ලංකාවේ දෙවනි ගංගාව වන කළු ගඟට මායිම තමයි මේ දැනට යෝජනා වෙලා තියෙන නිව් චැටල්වත්ත කියන ඒ රාජ්‍ය වැවිලි සමාගමකට අයත් ඒ
පොයින්ට් ඔෆ් ඕඩර් ගරු ඇමතුමා, සුජීව සේනසිරි ගරු ඇමතුමා,
එවසයිම ලාන්ස් තැන්ක් යූ වෙරි මච්. ඔබතුමා මං හිතන්නේ කිසිම කාරණාවක් අවබෝධ කරගන්න නැතුව මේ කතා කරන්නේ. විශේෂයෙන්ම ඔබතුමා ඒ රැස්වීමේදීත් අපි ජනතාව දැනුවත් කිරීමේදී ඔබතුමා එහිදී කතාවක් කරා. එහිදී ඔබතුමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන්, ජනාධිපතිතුමා පත්කරු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබතුමාට මං ඉතාමත් පැහැදිලිව ඒ සියල්ල විස්තර කරා. කොහොමද අපි කැබිනට්ටුවේ අනුමැතිය අපිට ලැබිලා තියෙන්නේ, නැවත අපි කැබිනට්ටුවේ ඒ සම්බන්ධයෙන් කොහොමද එනසුමාන අනුමැතිය ලබා ගන්නේ, ඒ වගේම අනිකුත් අපි විශේෂයෙන්ම ආර්ථික මණ්ඩලයට අපි මේක යොමු කරා කියන එක, ඒ වගේම අක්කර ප්‍රමාණය ඔබතුමා දැනුවත් නොවී මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න එපා. අක්කර 251, අක්කර 150 අනිත් එක අක්කර 400ක් පළමුව ඔබතුමා ඔය සඳහන් කර ඔක්කොම රටේ ඉදිරි අනාගතය කඩාකප්පල් කරන, දියුණුව නැති කරන, දුප්පත් ජනතාව එසේම දුප්පත්කමින් තබන්ඩ කරන ප්‍රයත්නයක්. එයින් ඔබතුමා කරුණු දන්නේ නැත්තම් කරුණු අපෙන් අහගන්න, ඔබතුමා ඉන්න තැන මම කරුණු කියලා දුන්නේ නැදා. ඔබතුමා ඒ ටිකවත් කිසිම ඔබතුමා ගණන් ගන්න නැතුව ඔබතුමා හිතුමතර මම හිතා ඔබතුමාගේ ප්‍රශ්න තියෙන්නේ අදිත් මන්ත්‍රීතුමාට, ඔබතුමාගේ නෑයෙක් නේද ඔබතුමාගේ පළවෙනි මම හිතන්නේ නාදි සහෝදරයා. ඉතින් ඒ ප්‍රදේශයේ ඒ ප්‍රශ්නේ මේ රටේ ඉදිරි අනාගතයේ ප්‍රශ්නයක් බවට පත් කරගන්න එපා. ඒක පෞලේ ප්‍රශ්නයක්. එයින් ඔබතුමා ඉතාමත් ඉල්ලනවා, කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා කාරණා දන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පැහැදිලිකමක් නැත්නම් ඒ සම්බන්ධයෙන් ඔබතුමා එළිය හම්බෙන්න ඔබතුමාට ඒ අවශ්‍ය ඔක්කොම ටික අපි දෙන්නම්. නැත්නම් ඔබතුමා අසාධාරණයක් කරන්නේ. ඔබතුමා මුලින් මම එකින් එකට කියන්නම් රෝජනා සමග කොහොමද අපි අඳුනාගත්තේ.
මගේ වෙලාවෙන්
තායිලන්තයේ ඇමතුමා ඔබතුමාගේ කතාවදී
කතාවදී ඔබතුමා පැහැදිලි කරන්න ඔබතුමාට දැන් අවස්ථාව ලැබෙන නිසා.
හරි.
And he's telling us that being a government MP, he's misrepresenting facts.
You have 15 minutes.
දැන් මෙතන තියෙන ප්‍රශ්නය මේ නිව් චැටල් වත්ත දැන්ට මේ යෝජනාලා තියෙන ඒ ඉඩම කළුගඟට මායිම් වෙන ඉඩමක්. ඒ නිව් චැටල් වත්ත කළුගඟට මායිම් වෙන්නේ ලංකාවේ ප්‍රධාන දෙවැනි ගංගාව. දැන් ගරු සභාපතිතුමනි මෙතන මම කියන්නේ මිල්ලෑව ගැන, මිල්ලනිය ගැන. මිල්ලනියට මේ කතා කරන්නේ මම. නෑ ඔබතුමාලා දැනට පොරොන්දු වෙලා තියෙන අක්කර 840ක් මට ගරු ගරු රාජ්‍ය ඇමතුමනි මට මාර්ග වාගේ වෙලාව දෙන්න ඔබතුමා කරුණු පැහැදිලි කරන්න පසුව
ඇමතුමා
මිල්ලනිය අක්කර 150ක් තියෙනවා මිල්ලෑව ඔබතුමා කතා කරන්නේ කොයි ගැනද ඔබතුමා අක්කර 850ක් මිල්ලනිය තියෙනවා නම් ඒ කාරණා වැරදි එක
මම කතා කරන්නේ මම ප්‍රාදේශීය සම්බන්ධ කමිටුවේ සම සභාපතිත්වයේ දරන මිල්ලනිය ප්‍රශ්නය ගැන නිව්ටට් එතන ඔබතුමාලා දැනට ඔබතුමාලා පොරොන්දු වෙලා තියෙන අක්කර 840ක් නෑ දැන් මම ඔබතුමා කරුණු පැහැදිලි කරන්න ඔබතුමා කරුණු පැහැදිලි කරන්න මට අවස්ථාව ලබා දෙන්න Right now, I don't have any document, but Garu Ebathumani Mage Velava Mata. Nah, Obatuma make a
Bangitani Garu.
Obatuma purposely than Matamatan Katakaran din ne.
Obatuma Katakaran, Obatuma Katakaran,
Sampradaya Garu Sabapatumani Mata Mage Velava Labadene Katama, Obatuma Karibari, Vendi Mango
Katakaran, hurry.
Garu Sabapatumani, then Api. මං හිතන විදිහට අධිතාක්ෂණික යම්කිසි කර්මාන්තශාලා ප්‍රමාණයක් තමයි දැනට යෝජනා වෙලා තියෙන්නේ. මෙතන තියෙන විශාලම ප්‍රශ්නේ තමයි දැනට අක්කර 300ක විතර රබර් දැනටත් මේ නිව් චැටල්වත් ගලවලා තියෙනවා. මේ වෙන විටත් මධ්‍යම පරිසර අධිකාරිය කිසිම නිලධාරියෙකුට මේ ස්ථානට යන්න තහනම්. රයිට්? ඒ නිසා ගරු සභාපතිතුමනි මෙතන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. මධ්‍යම පරිසර දැන් අපි දන්නවා හෙක්ටාර 10කට වැඩි යම්කිසි කර්මාන්තයක් සඳහා වෙනත් කටයුත්ත සඳහා එළි වෙනවා නම් තියෙන වගාවක් ඉවත් වෙනවා නම් අනිවාර්යයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ඒ නිර්දේශ ලබා ගත යුතුයි. නමුත් දැනට අක්කර 300ක් පමණ එළි කළා තියෙනවා රබර් ගස් ගලවලා තියෙනවා. කිසිම පරිසර අමාත්‍යාංශයේ වගකීම් නිලධාරියෙකුට එතන ඒ ස්ථානෙට යන්න බෑ. ඒගොල්ලෝ බොහොම බියටපත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ විෂය නෙමෙයි බවට පත් වෙලා තින්නේ එතන. කොහොම වුණත් දැන් මෙතන තියෙන වැදගත්ම දේ තමයි කළු ගඟ ලංකාවේ දෙවනි ගංගාව මේ එන්නේ අධිතාක්ෂණික මෙවලම් හදන කර්මාන්ත කියලායි දැන් අපේ ඒ අපිට අපේ රාජ්‍ය අමාත්‍යමත් ඒ ස්ථානයේදී ඒ අපි සහභාගී වෙච්ච රැස්වීමකදී කිව්වේ මම ඒකත් පිළිගන්නවා වෙන්න පුළුවන් මොකද දැන් විශාල ප්‍රශ්නයක් තියෙනවා නැගෙනහිර ආසියාවේ ඒ රටවල් වලට මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා ගත්ත ඒ කර්මාන්ත ආරම්භ කරපු කර්මාන්ත විශේෂයෙන් තායිලන්තය සහ වෙනත් නැගෙනහිර ආසියානු රටවල් වල විශේෂයෙන්ම කම්පියුටර් මදර්බෝඩ් මයික්‍රෝප්‍රොසෙසර්ස් චිප්ස් ඒ වගේ ඒවා ඇමරිකාවෙන් සහ යුරෝපීය අවශ්‍යතාවන්ට හැදුවා ඒවායෙන් නිපද වෙන ඒ දූලක අපද්‍රව්‍ය නැත්තම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මං හිතන්නේ ඒ රටවල් වලට ගරු සභාපතිතුමනි කොහොම වුණත් අපිට මේ සම්බන්ධයෙන් විවිධ එක එක අවස්ථාවලදී එක එක ඒවා තමයි අදහස් තමයි ප්‍රකාශ වෙන්නේ දැන් මම ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කිව්වහම නෑ විදුලි උපකරණ කියන කොහොම වුණත් අපිට ප්‍රශ්නයක් තියෙන අපි මේ ප්‍රදේශවාසීන් හැටියට කොහොම වුණත් ලංකා ලෝකෙ කොහෙත් ප්‍රධාන ගංගා බිම නිම්නයක ඒ ගංගාවකට මායිම් වෙන්න මහ කර්මාන්ත ශාලා කර්මාන්තපුර ඇති කරන්නේ නෑ රයිට් ඒක ඊළඟට මේ බිමේ
ගරු මන්ත්‍රීතුමා ගරු ඇමතුමාගේ වෙලාවෙන් ඔබතුමාට දෙන්න කියලා කියනවා ඔබතුමා එකකද
නෑ මම මගේ කතාව සම්පූර්ණයෙන් මට අවුල් වෙනවානේ මට ගරු සභාව රාජ්‍ය ඇමතුමනි
මම හිතනවා මේක ඔබතුමාට වෙනම සාකච්ඡා කරන්න හදේ ඔබතුමාට
කතා කරන්න ගරු රාජ්‍ය ඇමතුමනි මට මේක මගේ අයිතිය
no since you have 15 minutes allocated to you you can
ගරු ඇමතුමනි ඔබ පොඩ්ඩක් සවන් දෙන්න පොඩ්ඩක් ඉගෙන ගන්නව නෑ සවන් දෙන්න බොරු නෙමෙයි මේක අහගේ බොරු හරි පාර්ලිමේන්තුවට කියන්න ඔබතුමාට එකින් එක ආන්සර් උත්තර දෙන්න ඔබතුමා ජනතාව හොඳටම විරුද්ධයි ඔබතුමාගේ ඔබතුමාලා ගෙන්නලා ඉඳෙව්වේ මේ අප්පුඩි ගහන්න පිරිසක් විතරයි එතෙන්ට ගෙන්නලා ඉඳලා තිබ්බේ අපේ අප්පුඩි ගහන්න ඕන පිරිසක් විතරයි ගෙනලා ඉඳලා තිබ්බේ ගරු සභාපතිතුමනි මම මේ සම්බන්ධයෙන්
කතා කරන්න
අවස්ථාව ලබා
දෙන්න ඕන ප්ලීස් ගරු ජයතිස මන්ත්‍රීතුමා
ගරු මුලාසන මන්ත්‍රීතුමනි මේක දැන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් ඔබතුමාලා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා මෙතුමා මිල්ලනීය ප්‍රාදේශීය සම්බන්ධ කමිටුවේ සමසභාපති ජනාධිපතිතුමාගේ නියෝජිතයා. එතකොට සංවර්ධන ව්‍යාපෘති යනවා ආණ්ඩුව එක පැත්තක් දන්නවා අනිත් පැත්ත දන්නේ නැහැ. මේක හතරපිරි කතාවක් නේ. එතකොට ජනතාව මොකක්ද තේරුම් ගන්නෙ මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා? තමුන්වහන්සේ මොකක් හරි හවුල් ආණ්ඩුවක් නම් කතා කරලා හරි දෙයක් ජනතාවට කියන්නේ.
ඒක පොයින්ට් ඔෆ් වඩයක් නෙවෙයි. ඔබතුමා කතා කරන්නේ
නැතුව.
නෑ එතුමාට එතුමායි කතාව කරගෙන යන්න ඔබතුමා ඉඩ දෙන්නකෝ. ඊට පස්සේ ඔබතුමා උත්තර දෙන්න එකට කතා කරන්න.
ඔව් ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි මට අවස්ථාව මෙයා කියන්නේ ලබා දීම සම්බන්ධයෙන්. කොහොම වුණත් මේ තෝරාගෙන තියෙන බිම කන්දක්. එහෙම අපි දන්න ලෝකේ කර්මාන්ත පුර හරි ඉන්ඩස්ට්‍රියල් පාක් හරි දාන්නේ තැනි තලා බිමක. නමුත් මේ නිල් නිව් චැටල් වත්ත කියන රබර් වත්තක් තමයි. ඔව් ඒ වුණාට ඒක යම් කිසි සමතලා බිමක් නෙමෙයි. පහුගිය බෑනේ බෑනේ සභාපතිතුමා මේ
ඔබතුමාට කාලේ අවසානයි. මම මේ සිද්ධිය නිසා ඔබතුමාට තව විනාඩි දෙකක් දෙන්නම්. කරුණාකරලා කතා ඉවර කරන්න.
නෑ සභාපතිතුමනි අවශ්‍ය නෑ විනාඩි දෙකක් අවශ්‍ය නෑ. ඔබතුමාම කතා කරගන්න. රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාම කතා කරගන්න. බොරු කියන්නේ නිව් චැටල් වත්ත කියන්නේ සමතලා බිමක් නෙමෙයි. ඔබතුමා දැකලත් නෑ මේ වත්ත. පහුගිය ගම් වතුරේ මේ 2017 වසරේ ආපු ගම් වතුරේ ඔය කඳු මුදුන් ටික ඉතුරු වෙන්න සියල්ලම යට වුණ අඩි 20ක් විතර. ඔබතුමා දන්නෙත් නෑ මේ තැන
35
right පච ගහන්න නෙවෙයි නිව් චැටල් වත්තේ විශාල බිම් ප්‍රමාණයක් යට වුණා. අජිත් පෙරේරා මහත්මයා මෙතනට සම්බන්ධ නෑ. අපි මම සමසභාපතිවරයා. ජනාධිපතිතුමාත් දන්නේ නෑනේ බිමේ ස්වභාවය. මට කතා කරන්න අයිතිය තියෙන්න එපා.
ඔබතුමා අවසන් කරනවද කතා කරන්න?
මගේ කාලේ අවසන් කොහොමද විනාඩි?
නෑ මට විනාඩි දෙකක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නේ ඔබතුමා කතා කරන්න.
මට කතා කරන්න අයිතියක්
ඔබතුමාට විනාඩි දෙකක් දෙන්න පුළුවන් මේ අහිමි වෙච්ච කාලයට කරුණාකරලා කතා කරන්න.
විනාඩි දෙකක් දීලා වැඩක් නෑනේ මම පැය කාලක් මේ ගරු සභාවට.
නෑ හරි ඒකට අවස්ථාව දුන්නා. ඒක නිසා තමයි මේ කාලයට විනාඩි දෙකක් දුන්නේ ඔබතුමා.
විනාඩි
ගරු මාණික් සමරික්‍රම ඇමතුමා
දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරලා විසඳුමක් හොයන්නම්. ඒක මම මේ මන්ත්‍රීතුමාට කියන්න කැමතියි.
හරි බොහොම ස්තුතියි.
අට කාලය අහිමි වුණා කමන්නේ දරු සභාවත්.
ගරු නලින්ද ජයසිස මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 35යි.
හොඳයි. ගරු තව තියෙනවා එළව. ගරු මුලසරට මන්ත්‍රීතුමනි දැන් මේ ටිකක් බරපතල සාකච්ඡාවකින් පස්සේ තමයි මට කතාව හම්බ වුණේ. කොහොම වුණත් මේ කතා කරන්නේ මහා විශාල මහා පරිමාණ ව්‍යාපෘතියක් ගැන නෙමෙයි. මේ මිල්ලනියේ හෝ මිල්ලෑවේ හෝ මේ ක්‍රියාත්මක කරන්න යන ආණ්ඩුවට ලැබුණයි මම හිතන්නේ පම්පෝරි ගහලා ගහලා ලැබිච්ච එකම ව්‍යාපෘතිද කොහෙද? ඒකත් හරියට ක්‍රියාත්මක කරගන්න ආණ්ඩුවේ දෙපාර්ශ්වයේ අතර එකඟතාවයක් නැත්නම් කොහොමද ගරු මුල් අසරට මන්ත්‍රීතුමනි ආයෝජකයෙක් ලංකාවට ඇවිල්ලා හරිහමං විදියට ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ? එනිසා මේ මම ඉස්සෙල්ලම ආරම්භ කරන්න කැමති විශේෂයෙන් මේ අපේ රටේ ආර්ථිකයත් නීතියත් පිළිබඳව වැදගත් අමාත්‍යංශ දෙකක සාකච්ඡාවේදී ඉස්සෙල්ලම අපේ මලික් සමරක්‍රමතුමාගේ අමාත්‍යංශ දිහා අවධානය යොමු කරන්න කැමතියි. දැන් ඇත්තටම ඔබතුමා යටතේ තිබෙන ආයෝජන මණ්ඩලය 1978 ආරම්භ කරේ විවෘත ආර්ථිකයත් සමග අපේ රට විශාල ප්‍රමාණයෙන් මහා පරිමාණයෙන් විදේශ ආයෝජන ගෙනා ගැනීම සඳහා. මොකද අපේ රටට ඩොලර් ලැබෙන ප්‍රධාන ක්‍රම හතරයි තිබෙන්නේ. එකක් අපනයනවලින්, අනිතක අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන්, ඊළඟට ණයවලින් සහ ඍජු විදේශ ආයෝජන මගින්. අපනයන මගින් දැන්ට අපට ඩොලර් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. ඍජු විදේශ ආයෝජන වලින් අපට ලැබෙමින් තිබෙන ඩොලර් බිලියන 1කට අඩු ප්‍රමාණයක්. ඉතුරු අපි පියවගන්නේ ණයවලින්. කොහොම වුණත් 1978 ඉඳලා 2016 දක්වා ගත වෙච්ච වසර 38කට ආසන්න කාලය තුලම අපේ රට ලැබිලා තියෙන ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය එකතුව ඩොලර් බිලියන 13.2යි. දැන් ආර්ථිකය විවෘත කරලා විදේශ ආයෝජන ලැබෙයි කියලා අපනයන හරහා අපේ රට සංවර්ධනය වෙයි කියලා මහා බලාපොරොත්තු ගොන්නක් තබාගෙන හිටියට ලැබිලා තිබෙන ආයෝජන ප්‍රමාණය සීමා සහිතයි කියලා මේකෙන් පේනවා. මම මේ සංඛ්‍යාලේඛන ගන්නේ ආයෝජන මණ්ඩලයේම ඉදිරිපත් කරපු වාර්තාවලින්. ඒ වගේම මේ ආයෝජන අඩු වෙන්නට හේතුව හැටියට මුලින් සඳහන් කරා දිගින් දිගටම සඳහන් කරනවා යුද්ධය. නමුත් යුද්ධයෙන් පස්සේ ගත වෙච්ච වසර කීපය තුලත් එහෙම ආයෝජන වැඩි වෙලා නැහැ. උදාහරණයක් හැටියට යුද්ධයෙන් පස්සේ අපේ ඍජු විදේශ ආයෝජන වෙලා තිබෙන දළ ජාතික නිෂ්පාදනය 1.5යි. මේ ආයෝජන මණ්ඩලයේ වාර්තා අනුව පෙන්නුම් කරනවා ඒ කාලය තුල මහා පරිමාණයේ වර්ධනයක් අත්පත් කරගෙනත් නැහැ කියලා. විශේෂයෙන්ම ඒ කාලය තුල ඇත්තටම ගිවිසුම් අත්සන් කරපු ව්‍යාපෘති වලට වඩා ගිවිසුම් අත්සන් කරපු වේගයට වඩා අවලංගු කළා වසා දැමුණු අත්හිටව මුළු ව්‍යාපෘති සංඛ්‍යාව වැඩි. උදාහරණයක් හැටියට කිව්වොත් 2011 දී ගිවිසුම් අත්සන් කළ ව්‍යාපෘති තිබෙන 165යි ඒ 2016 වැඩිලා තියෙන 182 දක්වා පමණයි. නමුත් 2011 දී අත්හිටව හෝ අවලංගු කළ ව්‍යාපෘති 58ක් තියෙනකොට ඒ 2016 දී 133 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණාට එවැනි ආකාරයේ ආයෝජන ඇවිල්ලා නැහැ. හැම අයවැය වාර්තාවකම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේසෙට ගහන්න පුළුවන් වෙන ආකාරයට මහා ඉලක්ක ඉදිරිපත් කළා තිබෙනවා. 2016 කිව්වා ආයෝජන ඩොලර් බිලියන 4ක් බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් ඒ අවුරුද්ද අපිට ලැබිලා තියෙන ඩොලර් මිලියන 620යි. දැන් මේ ලැබිච්ච ප්‍රමාණයනුත් අපට ලෝකයේ විවිධ රටවල් වලින් විවිධ ආයෝජකයන්ගෙන් ව්‍යාපෘති ලැබිලා නැහැ. මේ බොහොමයක් තිබෙන්නේ චීනෙන් කරලා ද ආයෝජන. ඒ වගේම තමයි අපි කල්පනා කරන්න ඕනේ දැන් මේ පහුගිය කාලය තුලදී අපි බලාපොරොත්තු වුණාට විවිධාකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළාට ඒ සඳහා ලෝකයේ විවිධ ආයතන වලින් උපදේශන සේවා ලබා ගත්තට අපේ ආයෝජන ඉහළ ගිහිල්ලා නැහැ. ආයෝජක පැමිණලා නැහැ. ඒ වගේම දිනපතාම ලෝකයේ ව්‍යාපාර කිරීම සඳහා සුදුසු රටවල් අතරින් අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා නෙමෙයි ආපස්සට යනවා. මට ඉදිරිපත් කරන්න පුළුවන් ease of doing business index එකේ සංඛ්‍යාලේඛන ඒ අනුව පෙන්නුම් කරනවා. දැන් යුද්ධේ තියෙන කාලෙදී මොකක් හරි මේක පසුබෑමක් තිබ්බනම් යුද්ධයට මුවා වෙලා යුද්ධේ හේතුවයි කියලා එකට හිත හදාගන්න පුළුවන්. නමුත් ගත වෙච්ච වසර කීපේ අපි ease of doing business index එකේ එන්න පල්ලම් බහැලා තියෙනවා. වියට්නාමේ 2009 හිටියේහි 92 තැන 2017 වෙනකොට වුණ 82 දක්වා ඉහළට ගිහිල්ලා. භූතානය හිටියේ 2009 124 වෙනි තැන උන් 2017 වෙනකොට 73 දක්වා ඉස්සරහට ඇවිල්ලා. නේපාලය භූමිකම්පා විවිධාකාරයේ ප්‍රශ්න දේශපාලන අස්ථාවරභාවය අගමැති මාරු වෙනවා මාස 3න් 3 මෙහෙම තත්ත්වයක් තිබිලත් නේපාල 2009 121 තැන 121 ඉඳලා 2017 99 දක්වා ඉහළට ඇවිල්ලා තිබෙනවා. නමුත් කනගාටු වෙන කරුණ අපි 2009 හිටිය 102 දැන් අපි ඉන්නේ 110. ඒ නිසා මම හිතනවා අපි රටක් හැටියට මේ අපිට ආයෝජන නොලැබෙන්නට හේතු පිළිබඳව මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන කියලා. දැන් තමුන්නාන්සලා මම දන්නවා තමුන්නාන්සලා උත්සාහ නොකරනවා නෙමෙයි. මේ ඇමතිවරු අමාත්‍යාංශය ආයෝජන මණ්ඩලයේ විවිධාකාර උත්සාහයන් දරනවා. නමුත් අසාර්ථක වෙලා තියෙනවා. 2015-16 මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේදී ඉදිරිපත් කරපු ආයවැය යෝජනාවලින් වැඩි ප්‍රමාණයක් ආයෝජන ගෙනවා ගැනීම සඳහා වෙන් කළා තියෙනවා. හැබැයි මම අහන්නේ ඒ ආයවැය යෝජනාවලින් පහුගිය අවුරුදු දෙකේ ක්‍රියාත්මක කරගන්න පුළුවන් උනේ මොනවද? ක්‍රියාත්මක කළේ මොනවද? දැන් ඒක යෝජනාවක් තියෙනවා 2017 අයවැය ලේකනේ 174 වෙනි යෝජනා විදිහට තමුනාසලා කිව්වා මෙන්න මෙහෙම ඇමරිකන් ඩොලර් මිලියන 3කට වඩා වැඩි මුදලක් ආයෝජනය කරමින් නව රැකියා අවස්ථා 250කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන උතුරු පළාතේ ව්‍යාපාරවල කරන ආයෝජන සඳහා 200ක ප්‍රාග්ධන දීමනාවක් ඒ උතුරට ඌවසා නැගෙනහිර පළාතේ කරන ආයෝජන සඳහා 100ක ප්‍රාග්ධන දීමනාවක් ලබා දෙනවා කියලා. ඒ වගේම රැකියා අවස්ථා 500 ඉඳන් 800 දක්වා ප්‍රමාණයක් ජනනය කරන ව්‍යාපාරවලට අවුරුදු 3 ඉඳන් 5 දක්වා අර්ධවාර්ෂික බදු විරාම ලබා දෙනවා කියලා. මම අහන්නේ 2017 මේ ආයවැය යෝජනාව අනුව උතුරේ හෝ නැගෙනහිර
අලුතෙන් ආයෝජකෙක් ඇවිල්ලා මේ ආකාරයේ බදුසාන අරගෙන අරගත ව්‍යාපෘති මොනවද? මම දන්න හැටියට ආරම්භ කරපු එකම ව්‍යාපෘතිය තමයි කල් කුඩාවල මඩ කලපුවේ දැන් මේ රටේ ප්‍රවෘත්ති පත්‍රවල වැඩිපුරම නම කියවෙන්න බඩ පත්වලා තිබෙන අර්ජුන් ඇලෝසියස්ගේ ස්කාගාරයක් ස්ප්‍රීතු ස්කාගාරයක් නම් හැදුවා. දෙයි දවසල් ප්‍රවෘත්ති පත්‍ර වාර්තා කරා රවි කරුණානායක ඇමතිවරයා මේ බදු සහනය ලබා දුන්නේම ඇලෝසියස්ගේ අරක්කු ස්ප්‍රීතු ස්කාගාරයටම කියලා. මෙන්න මොනවද ආවේ? ඒ හැර මේ ඩොලමින තුනකට වඩා ආයෝජනයක් තිබෙන නවරැකියා 250 වැනි උත්පාදනය කරන ව්‍යාපෘතියක් නැගෙන්න පළාතේ මොකද ආවේ? සම මේ ඉදිරිපත් කරපු යෝජනා පවා වෙනස් විවිධ අරමුණු වලින් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා ඇත්තටම තමුන්නාන්සේලාට මේ සම්බන්ධයෙන් සාර්ථකත්වයක් අත්පත් කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමති ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් අපි බලපාන ලද හේතු සාකච්ඡා කිරීම වැදගත් කියලා. මොකද මට නැවත වතාවක් මතක් මේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්, පහුගිය වසර කීපය තුළ ආයෝජන මණ්ඩලයෙන් ලැබුණු ආයෝජන සඳහා ව්‍යාපෘති ආරම්භ කරන්න ලැබුණු ආයුධුම්පත් ප්‍රමාණය අනුමත කරපුවා, කිවිසුම් අත්සන් කරපුවා, වැඩකටයුතු ආරම්භ කරපුවා. ඒ අර්ථයේ වාණිජ මෙහෙයුම් දැන් ආරම්භ කරලා තිබෙනවා ගත්තොත් එහෙම සැලකුතු මට්ටමක වර්ධනයක් නෙමෙයි තිබෙන්නේ, අවගමනයක්. 2012 අපිට ලැබිලා තිබෙන ආයුධුම්පත් ප්‍රමාණය 267යි, 2016 එනකොට 172යි. මුදල් මේ වටිනාකම ගත්තොත් ඩොලර් බිලියන 17 ඉඳන් ඩොලර් බිලියන 8 දක්වා ඒ වසර දෙක අඩු වෙලා තිබෙන්නේ. ඒ වගේම ගිවිසුම් අත්සන් කරපු ව්‍යාපෘති ප්‍රමාණය වුණත් 2012 128 144 දක්වා 2016 වැඩි කරගත්තත් මුදල් මේ වශයෙන් වැඩි කරගෙන නැහැ. බිලියන 3 ඉඳන් බිලියන 1.8 දක්වා අඩු ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒ නිසා දැන් ඇයි අපට ආයෝජන එන්නේ නැත්තේ? තමුන්නාන්සේලා හිතනවා මේක තමයි රට දියුණු කරන්න පුළුවන් හොඳම ප්‍රශස්ත ආර්ථික ක්‍රමය කියලා. ඒ ඔස්සේ අවුරුදු 40ක් ගමන් කරලා තිබෙනවා. ඒ සඳහා ආයෝජන ගෙනීමට ආයෝජන මණ්ඩලයක් හැදුවා. ඒකත් අවුරුදු 40 ආසන්න ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. එහෙම වෙලත් ඇයි අපට ආයෝජන එන්නේ නැත්තේ? ඒක තමයි මෙතන තිබෙන මූලික ප්‍රශ්නය. මම හිතනවා හේතු විදිහට අපි යුද්ධ ඉදිරිපත් කරන්න වැඩක් නැහැ. මොකද ලෝකයේ යුද්ධයකට මුහුණ දීපේ එකම රට අපි නෙවෙයි. අපිට වසර 30ක යුද්ධයක් තිබුණා. හැබැයි අපි සටන් කරේ අපේ රටේම සන්නද්ධ කණ්ඩායමක් එක්ක. වියට්නාමේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. 1945 ඉඳන් 75 වෙනකම්. වියට්නාමේ සටන් කරේ තමන්ගේ රටේ කණ්ඩායමක් එක්ක නෙවෙයි, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක. මීට වඩා අධිබලති බෝම්බ පාවිච්චි කරා. ඒජන්ට් ඔරේන්ජ් වගේ මහා රසායනික අවි පාවිච්චි කළා. අදත් වියට්නාමේ ආර්ථිකයෙන් සැලකිතු පංගුවක් වෙන් වෙනවා. ඒ යුද්ධයේදී ආබාධිත සහ යුද්ධයේ රසායනික අවිප්‍රහාර ලක් වෙලා අදත් උපදින පරම්පරාවල් අංගවිකල බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා උන්ගේ ආර්ථිකයේ විශාල ප්‍රමාණයක් ඒ යුද අනාතයන් වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. නමුත් එහෙම තිබිලත් වියට්නාමය 2001-2017 අවුරුදුවල ඒ අවුරුදු 16 තුළ ඔවුන්ගේ ඍජු විදේශ ආයතන පැමිණීමේ සාමාන්‍ය ඩොලර් මිලියන 3741යි. ඔවුන් 2017 පළවෙනි කාර්තුවේ පමණක්, මම මේ කියන්නේ සිංහවා නෙට් වෙබ්සයිට් එකෙන්, 2017 පළමු කාර්තුවේ පමණක් ඔවුන්ගේ ආයතන ප්‍රමාණය බිලියන 19.2යි. බිලියන 19.2යි, මිලියන 19220යි. ජූනි මාසයේ පමණක් ඔවුන් බිලියන 7.5 බිලියන 7ක් ආයතන හැටියට ගෙනාගෙන තිබෙනවා. ඒ ආයතන ඉන්නේ මොන රටවල වලින්ද? වියට්නාමේ සමාජවාදී රටක්. වියට්නාමේ සමාජ රටක් කියලා චීනෙන් පමණක් ආයෝජන ගෙනාගෙන නැහැ. උන්ට ආයෝජන එන්නේ ලෝකයේ විවිධ රටවලින්. වියට්නාමෙන් ලැබෙන ආයෝජන 26.5% ලැබෙන්නේ ජපානයේ. ඊළඟට 25.8% ලැබෙන්නේ දකුණු කොරියාවේ. 18.1% ලැබෙන්නේ සිංගප්පූරුවේ. එනිසා මේ තමන්ගේ කලාපයේ තිබෙන සංවර්ධිත කාර්මික රටවල් එක්ක සමාජවාදී රටක් වුණත් වියට්නාමය. තමුන්වහන්සේලා කියනවා නෙමෙයි සමාජවාදී රටවල් කියලා කියන්නේ වැහුණු සංවෘත ආර්ථික කියලා නෑ. ඒක වැරදි. මංගල සමර ඇමතුම අපෙන් අහනවා ඕගොල්ලෝ ආදර්ශක රට කියන්න කියලා. ඉතින් තමුන්වහන්සේලා කියන රට කියන්නේ ඔබ බලන්න. මොකක්ද කියන්නේ? ඔව් කියන්න.
ජර්මනිය බටහිර රටවල් ඔක්කොම දියුණු රටවල් චීනය ඔක්කොම දැන් විවෘතාර්ථයන්නේ මට ඔබතුමා වසන්ත සමරසිංහ මන්තුමා කිව්වා ඒගොල්ලන් ඔබතුමාලා පිළිපදින කිව්වා කියලා
නෑ නෑ
ඉස්සරෝම ඉස්සරෝම මේ
එදා
කිව්වා මම මේකේ කිව්වා
නෑ නෑ
ඉස්සරෝම මේක රුසියාවෙල්ලුණා ඊට පස්සේ ඊට පස්සේ චීනෙල්ලුණා ඒකත් නැති වුණා ඊට පස්සේ ඉන්දියාව හිටියා ඒකත් නැති වුණා ඊට පස්සේ කිව්වා කිව්වා තමයි හොඳම රට කියලා ලෝකේ
නෑ 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 ඒක ඒක කිස්සේත් අපේ අපි කියන්නේ නෑ අපි කියලා නෑ ජනතා විමුක්ති පෙරමුණේ මතය ඒක නෙවෙයි ඒක මතය ඒක නෙවෙයි අපි ලෝකේ ආර්ථිකය විවෘත කරන්න ඕන ආර්ථිකයක් වහලා දන්නේ කොහොමද කොහෙද කොහෙද ලෝකේ වැහුණු ආර්ථිකයක් තියෙන්නේ වැහිච්ච ආර්ථික ලෝකේ නෑ වැහිච්ච ආර්ථික ලෝකේ නෑ අපි විවෘත කරනවා ඒ නිසා මේ කියුබාවේ මොඩල් එක හරි චීනේ මොඩල් එක හරි ඇමරිකා මොඩල් එක හරි ලෝකේ කොහෙ රටකවත් එහෙම බස්සන්න බෑ අපි එහෙම අන්ධ විශ්වාසක නෑ මොකද්ද
අපිත් හදන්නේ මේ ආර්ථික විවෘත කළ ඒ පරිසරය හදාගන්න
දැන්
ගිය ආණ්ඩුවේ ඒක කරුණ නිසා තමයි
අපිට තව කොච්චර කල් ලෝනේද
කච්චර දැන් එන අවුරුද්දේ අපිට
ප්‍රතිඵල ලැබෙයි තව කොච්චර කල් ලෝනේද
දැන් ඒක කරගෙන යනවනේ
ආ
ඒක කරගෙන යනවා
ඔය තුන තුන දුන්නනේ ගොඩක් කාලයක්
නෑ 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 එච්චර කල් අපිට හම්බෙලා නෑ
මොකද නැත්තේ තමුන්හසල
අවුරුදු 13 තුනක් හම්බෙලා තියෙන්නේ
තුනක් දුන්න තවසරයක්
නෑ එන අවුරුද්දේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
බලමුකෝ බලමුකෝ ඉතින් ඔය ඔය අර මොකාටද කැරට් අලේ පෙන්වන්න වගේ ඔහොම අපි යනවා ඉතින් අර අර එළු වගේ මොකද්ද වැටෙනා වගේ අපිත් අවුරුදු 40ක් තිස්සේ තමුන්හසල කියනවා යන් 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 කියනවා අපිත් යනවා ඉතින් නේද ඔව් හරි මේ මගේ වෙලාව හැමෝම ගන්න බෑ ගරු මුලස සම්බන්ධ වෙන්න මෙහෙම කරන්න බෑ
බුදුමා ඉඳ දෙනවද
ආ කියන්න වාරි විතරයි
ඔව් සේනසිංහ මන්ත්‍රීතුමා එමෙතුමා
අර හරි කතා කරනවානේ
ඔව්
හරි නලි මන්ත්‍රීතුමා
හ්ම්
දැන් ඔබතුමා කිව්වා අපි අවුරුදු 17ක් හිටියා කියලා ඒ කාලේ තමයි අපි මහවැලිය ගම්මුදාව ඇඟලුම් කර්මාන්තය ජනසභියේ මේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කරේ. අපි දැන් අවුරුදු 20ක් බලේ හිටියේ නැහැ. අගමැතිතුමාට හම් වුණාම 2001 දී ඉන 1.5 තිබුණු ආර්ථික 6.2කට ගෙනාවා. ඒ ගැනත් ඔබතුමා කතා කරලා ඔබතුමා දන්නවා ඔබතුමා ඉතා ධනාත්මක ඔබතුමා හොඳට විචනය කරන මන්ත්‍රීවරයෙක්. අපි මේ අපිට අවුරුදු 3ක් දෙන්න අපි මේ වැඩ පෙන්න නම් ගත්ත විතරනේ මේක. ඇද වැද වැටෙන ආර්ථිකය ට්‍රිලියන 10ක ණය මුදලක එක අපිට හම්බුනේ.
හරි.
පොඩ්ඩක් දෙන්න.
ඇති. දැන් එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියේ ගරු මුලසන මන්ත්‍රීතුමනි මහා බරපතල වෙනස්කම් නැහැ. එහේ වෙනස්කම් තිබ්බනම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමතිතුරු රහිර නියෝජ්‍ය මුදල් ඇමතිතුරු බඳුගුණවර්ධන මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක ගිහිල්ලා හොඳට වැඩ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහෙනේ. ඒ නිසා මේ පැත්තේ හිට මුදල් ඇමතිතුරු මෙහෙට එනවා, මෙහෙ කට්ටිය එහෙට යනවා, හරි ෂෝකේට පාලනය අරගෙන යනවා. ඒ නිසා මේ ලොකු ප්‍රතිපත්තියේ වෙනස්කම් නැහැ. ඒ නිසා මේ අවුරුදු 40ම ගියේ ඒ පාරෙම තමයි. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ඔය බලාපොරොත්තු වෙච්ච ආයෝජන ලැබිලා නැහැ. ඒක ඒක මම මේ කියන එකක් නෙමෙයි තමුන්නාසලක ආයෝජන මණ්ඩලය. ආයෝජන මණ්ඩලයම සඳහන් කරනවා මේ තියෙන්නේ. තමුන්නාසලම කියන තමුන්නාසලගේ මේ පොත් පෙන්නලා බැලුවාට පස්සේදී එහෙම මේ විදේශ ඍජු ආයෝජන පිළිබඳ කැපිපෙන්න කාර්යසාධනයක් සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂා වුවද විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම තුළින් ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් පෙන්වන දකුණු ආසියාතික රටවල් සමග මේ ලෝකෙ කොහෙවත් නෙමෙයි දකුණු ආසියාතික රටවල් සමග සංසන්දනය කිරීමේදී අප දේශය සම්බන්ධයෙන් මෙම අරමුණ සාර්ථක වී නොමැති බව පෙනී යයි. සාර්ථක වෙලා නැහැ. ඉතින් ඒක පිළිගන්න ඕන අඩු ගන්න ඒක පිළිගන්න එපේ. ඉතින් මම මේ චෝදනා එල්ල කරනට වඩා කරු රාජ්‍ය අමාත්‍යතුමනි මේකට හේතු පිළිබඳව යම්කිසි ආකාරයක විශ්ලේෂණයක් කරන්නට කැමති. මේ ආයෝජන නොලැබෙන්නට ප්‍රධාන හේතුව හැටියට අපි හිතනවා අපේ රටේ දේශපාලන අස්ථාවරභාවය. මේ කියන්නේ දේශපාලන අස්ථාවරභාවය කියලා කියන්නේ පාර්ලිමේන්තු තුනෙන් දෙකක් තියෙන එක හරි විධායක බලයක් තියෙන එක හරි පළාත් සභාවල බලය තියෙන එක නෙමෙයි. මොකද තමුන්නාසලට ඒවා තිබුණා. 2010 2015 කාලේ විධායකයේ මහා බලයක් තිබුණා. ඒ අවුරුදු 5 වෙනකොට ගෙදරන්නත් නෙමෙයිනේ හිටියේ. ඒත් බලය තිබුණා. පවුලේ බලය තිබුණා. පාර්ලිමේන්තු තුනෙන් දෙකක බලයක් තිබුණා. පළාත් සභා 9න් 8ක බලයක් තිබුණා. එහෙම තිබිලත් ආයෝජන ආවේ නැහැ. ආයෝජනාවේ නැහැ. උඩින් හිටියේ නැහැ. ගොඩක් අය යටින් හිටියා. එතකොට දැන් මේ තිබෙන්නේ මොකද්ද? මම මේ දේශපාලන අස්ථාවරභාවය කියලා කියන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙන, ඇමතිගෙන් ඇමතිමට මාරු වෙන, පළාතෙන් පළාතට මාරු වෙන ප්‍රතිපත්තියක් තමයි අපට තියෙන්නේ. ඉතින් කවුද එන්නේ? කොහෙද තිබෙන්නේ එක කාලයක් දුවන ආයෝජන විශ්වාස සැලසෙන ක්‍රමයක් කොහෙද තියෙන්නේ? අපි දැන් මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ ඉන්න 225ම දැන් චීනයේ සංචාරය කරලා ඇති අපේ අනුරාධපුරේ ගියාට වඩා නුවර ගියාට වඩා දෙනවනේ මාස 3කට සරයි චීන එක්කන් යනවා. දැන් චීන ගියාට පස්සේ ඒ ප්‍රාන්ත එක කමියුනිටි එක නගර එක පෙන්වන්නේ නැද්ද? කොහොමද ඒ නගරය ගම හෝ ප්‍රාන්තය සංවර්ධනක නාකාර්ය සැලස්ම තිබෙනවා. අවුරුදු පහක මෙච්චරයි, දහයක මෙච්චරයි, පහලොක මෙච්චරයි. සැබේ දේශපාලන ස්ථාවරභාවය කියලා කියන්නේ නිකන් ඔළු ගෙඩි ගානෙන් ආණ්ඩුව තුනෙන් දෙක හදාගන්න එකම නෙමෙයි. ප්‍රතිපත්තියක් තියෙනවා, ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය. ඊළඟට ඒකත් ගැට ගැහිච්ච සැලසුම. ඕන ආයෝජකට පේන්න ඕන රට දුවන්නේ සැලස්මක් අනුව. කෙටි කාලන, මැද කාලන සහ දිගු කාලීන. ඕන ගැන විශ්වාස තියන්න පුළුවන්. මොන ඇමති මාරුණත්, මොන ආණ්ඩුව මාරුණත් තමන්ගේ ආයුෂ සඳහා ස්ථාවරභාවයක් තියෙනවා කියලා. දැන් බලන්න, තමුන්නාසලක ආණ්ඩුව එක දවසක එක අයවැයක ගේනවා, ඉලෙක්ට්‍රික් කාර් සඳහා බද්ධ වැඩි කරනවා. ඉතින් කතා කරන හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හැමෝම ඒකට විහිළු කරනවා, හිනා වෙනවා. තවුරුද්දෙන් ඒ ආණ්ඩුව මුදල් ඇමතිවරයා ගේන අයවැය යෝජනාවක් ඉලෙක්ට්‍රික් කාර්වල බද්ධ අඩු කරලා. ඉතින් මේව බැලුවට පස්සේ හිතාගන්න පුළුවන්ද මොකද්ද මේ රට යන ප්‍රතිපත්තිය කියලා? රවිකරණක මහත්තයා ඉදිරිපත් කරපු පළවෙනි අයවැයේ අවසානයේ මොකද ඉතුරු වුනේ? අයවැය යෝජනා ගොඩක් කිව්වා, අපට තේරුණ ඇතුණා, ලොකු කතාවක් කරා. අවසානයේ සංශෝධනලා අර කවුද කියන වගේ ගරු කතානායකතුමනි විතරක් කැළ ඉතුරු වුණා. ඉතින් ආයෝජකෙයිද මේ අලුත් මුදල් ඇමතුණා තව එකක්. ඉතින් මේ ස්ථාවරභාවය කියලා කියන්නේ දේශපාලන සහ ආර්ථික වශයෙන් තියෙන සැලැස්ම ප්‍රතිපත්තිය. ඊළඟට මේ රට ආයෝජක නොවන ප්‍රධාන කාරණේ තමයි දූෂණය. දූෂණය ඉහවහා ගිල්ල තියෙන්නේ. ලෝක බැංකුවම කියනවානේ ආයෝජනයක් ආවොත් ණයක් දුන්නොත් 40%ක් ඒක නාස්ති වෙනවා, විනාශ වෙනවා කියලා ඌමනා තරන්තියේ. BIO එකේ ඉහළ ඉඳන් පල්ලෙහාට යනකොට ව්‍යාපෘති රටට ඇතුල් වෙලා ඒක අරගෙන යනකොට ගමට, ගමේ OIC දක්වා පොලිසිය, ප්‍රාදේශීය ලේකම් දක්වා දෙන්න ඕන දූෂණ පිරලා ඉතිරිලා නැද්ද? මට ඌමනා තරන් දේවල් කියන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ තමුන්නාසලගේම පක්ෂේ මන්ත්‍රීවරයෙක් මට දවසක් කිව්වා, එයා ඉන්දියාවෙන් ගහලා තියෙන ආයෝජක දෙන්නේ. හැබැයි ආයෝජන මණ්ඩලයට ගිහිල්ලා ඒක සාකච්ඡා කරනකොට ඔවුන් රස්සියාදු කරලා අලුත් වාර්තා හදවලා ඒ ආයෝජන මණ්ඩලයේ කලින් හිටපු ඇමතිවරයෙක් කෙනෙක්ගේ තව පාටික බිලකුත් ඒගොල්ලන්ට කියලා ගෙවෝගෙන එහෙම කරලා ගියාට පස්සේ අර ඉන්දියන් කාර්යය දෙන්න හැරලා ගියාලු. මේක මේ ටික කරගන්න මෙච්චර වියදම් කරා නම් ප්‍රියාපෘතිය පටන් ගත්තොත් කොහොම වෙන්නේ නැද්ද කියලා සාක්කිය ඕනද? නෑ නෑ, මම කිව්වේ තමුන්නාසල ගාණ්ඩුවේ වෙච්ච වැඩක්. ඔව්, අපි දෙන්න ගියා පස්සේ ආරංචි වෙයි. හරිද? ඊළඟට හරි, කමනේ අපි හොඳයි, මම බලාපොරොත්තුෙන් ඉන්නවා, මම අපේක්ෂා සහගතව ඉන්නවා තමුන්නාසල එහෙම නොකරයි කියලා. හරිද? රයිට්. ඊළඟට බලමු ඊළඟ අයවැයදී මම මොකද කියන්නේ කියලා. ඊළඟට ඊළඟ කාරණේ තමයි මේ අත්‍යවශ්‍ය යටිතල පාසුකම් ලබා ගැනීමේ තියෙන ප්‍රශ්නය. විදුලි සම්බන්ධතාවක් ලබා ගන්නකොට මම දැක්කා විදුලි සම්බන්ධතාවක් ලබා ගන්න කොච්චර කාලයක් යනවද කියලා, මාස 10කට ආසන කාලයක් යනවා කියලා තමුන්නාසලම කියනවා. ජල පාසුකම් ලබා ගන්න. මාර්ග පාසුකම් සම්බන්ධ ප්‍රශ්නේ අධිවේගී මාර්ගම නෙමෙයි. හැබැයි මේ මාර්ග පාසුකම් සම්බන්ධ ප්‍රශ්නේ කියලා අත්‍යවශ්‍ය යටිතල පාසුකම් වලට ප්‍රමුඛතාවය දීමේදී ආණ්ඩු දක්වන සැලකිල්ලත් මේ ආයෝජනය නොවෙන්න බලපාලා තිබෙනවා. අනිත් කාරණේ තමයි ආයෝජන කැදවා ගැනීමේදී ඔවුන්ට මුහුණ දෙන සිද්ධ වෙන ක්‍රමවේදයේ තිබෙන දැඩි අවිශ්වාස සහගත භාවය. දැඩි අවිශ්වාසයක් තිබෙනවා. ඇයි? දේශපාලන බලය හෝ මුදල් බලය පාවිච්චි කරලා බලපෑම් කරලා මේ ඕන ක්‍රමවේදකින් ගැලවෙන්න පුළුවන් කියලා විශ්වාසයක් ආයෝජකතුල හදලා තිබෙනවා. නැද්ද? මම එක උදාහරණයක් විතරක් කියන්නම්. දැන් පහුගිය කාලේ රටේ මහත් ආන්දෝලන තුරුලලා තිබුණු සයිටම් ප්‍රශ්නේ. සයිටම් එකත් ආවේ ආජ්‍ය මණ්ඩලේ ව්‍යාපෘතියක් විදියට. ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුමේ ප්‍රධාන කොන්දේස් දෙකක් තිබෙනවා 2008 අත්සන් කරේ. මෙය විදේශීය විශ්වවිද්‍යාලයක් සමග අනුබද්ධ විය යුතුය. ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය සම්බන්ධ උපාධියක් ලබා දෙනවා නම් එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියටත් කළ යුතුය කියලා. නමුත් මේ කොන්දේස් දෙක කඩුවා. කැඩුවේ දේශපාලන බලය පාවිච්චි කරලා. නමුත් ආජ්‍ය මණ්ඩලේ මොකද කරන්න පුළුවන්කම ලැබුණේ? එතකොට මේ රටේ ව්‍යාපාරිකයෙකුට තමන්ගේ කූට අරමුණු වෙනුවෙන් මේ ගිවිසුම් කඩන්න පුළුවන් නම් ක්‍රමවේදය ගැන කොහොමද විශ්වාසයක් හදන්නේ? ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි, මේ ආයෝජන ගෙනා ගැනීම සඳහා කැපවීමක් නෑ අපට. අපිට කැපවීමක් නෑ. අපි කැපවීම වැඩ කරන්නේ නෑ. අමාත්‍ය මණ්ඩලය සාමූහිකව එහෙම වැඩ කරන්නේ නෑ. ඒක මේ සමහර ඇමතිවරයා කාර්යයක්. ඒක ඇමති මේ BIO එක බාර ඇමතිවරයා කාර්යභාරයක් විතරක් නෙමෙයි. ආයෝජන කැඳවා ගන්නවා කියලා කියන්නේ මේ අපේ රටේ ආර්ථික ගොඩනැගීමේ ප්‍රධාන සාධකයක් නම්
අනිවාර්ය වශයෙන් කැබිනට් මණ්ඩලයටම ඒ සඳහා කැපවීමක් තියෙන්න ඕනේ. ඒක නේ. ඒ කොහෙද තියෙන්නේ? ඒක නෑ විතරක් නෙමෙයි. ඒකට සම්බන්ධ කරගන්න ඕනේ අපේ විදේශ සේවාව. විදේශ සේවාව. නමුත් අපි අපේ තානාපතිවරු අපේ කන්සල් ජෙනරාල්ලා කොහෙද ආයෝජන ගෙනා ගැනීම සඳහා මෙහෙවන්නේ? මෙහෙව ගන්න පුළුවන් අයද අපි දාන්නේ? තමුන්නාසල කවුද තානාපති රැඩේ පත් කරන්නේ? තමුන්නාසලගේ විශ්‍රාමගේ දේශපාලඥයෝ. ඡන්දේ පරදුනාට පස්සේ දෙනවා චීන තානාපතිකම. එයාට පුළුවන් ද ආයෝජන ගෙනා ගන්න? එහෙම නැත්තම් තමුන්නාසලගේ බිස්නස් පාර්ට්නර්ස්ලා. අර පහුගිය ආණ්ඩු දුන්නා වගේ උද්‍යංග වීරතුන් වගේ තමන්ගේ ව්‍යාපාරික සගයෝ තමයි තානාපති රැඩේ පත් කරන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා රට රාජ්‍යන කියනවා නෙමෙයි තමන්ගේ ව්‍යාපාර නඩත්තු කරගන්න එකයි කරන්නේ. එහෙම නැත්නම් අනිත් කාරණේ තමයි ආයෝජකයන් කැඳවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය දෙන්නෝ රටවලට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. මම අහන්නේ චීනයට පුළුවන් නම් ඉන්දියාවට පුළුවන් නම් යුරෝපා සංගමයේ තිබෙන බ්‍රසල්ස් වලට තමන්ගේ රටේ තානාපති සේවය ඉහළම ලදාරින්. මම අහලා බලන පස්සේ චීන ආණ්ඩුවෙන් 262ක මට මතක විදියට 262ක කණ්ඩායමක් බ්‍රසල්ස් නතර කරලා තිබෙනවා තානාපති සේවය සඳහා. අපි කවුද නතර කරලා තියෙන්නේ? අපි රියදුරත් එක 3-4 නතර කරලා තියෙනවා. ඉතින් කොහොමද ආයෝජකෝ කියන්නේ? ඉතින් මෙහෙම අයින අපි පත් කරලා තියෙන විදේශ සේවාවේ කෝ ආයෝජන ගණන් ගන්න සදා කැපවීමක් එහෙම එකක් නැහැ. චීනය ඩොලර් ට්‍රිලියන ගානක දළ ජාතික නිෂ්පාදිත රට. හැබැයි චීන තානාපතිවරයා ඇයි අපේ රටේ චීන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන චීන සමාගමෙන් ක්‍රියාත්මක කරන හැම ව්‍යාපෘතියක් ගැනම හොයලා බලන්නේ? හැම තැනකම ඔහු පුද්ගලෙක් හැටියට භෞතිකව ඉන්නේ ඇයි? ඔහු කල්පනා කරනවා මේ රටේ ආර්ථිකය පුංචි වුණත් තමන්ට භාරතීය ඩියුටි කරන්න ඕනේ කියලා. වියට්නාමේ තානාපතිලා දැන් ඉන්න තානාපතිතුමිය පහුගිය කාලේ ගත්තොත් එහෙම මම හොඳටම දන්නවා වියට්නාමේ ආයෝජන කැඳවා ගැනීම සඳහා අපේ රටේ ව්‍යාපාරයට ගෙනියාම සඳහා මහා කාර්යභාරයක් කරනවා. අපි කවුද එහෙම කරන්නේ? කො මෙහෙවීමක්. සම මේ කරුණ ගත්තට පස්සේ ගරු මොලසන මන්ත්‍රීතුමනි ඇත්තටම ගත්තොත් අපි අවංකව කල්පනා කරනවා නම් විදේශ ආයෝජන ගෙනා ගන්න. මම හිතනවා මලික් සමරික ඇමතුමා තමුන්නාසෙලා අපේ රට ආයෝජන ආවේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව බලාපොරොත්තු කියන්න පුළුවන්, අපේක්ෂා දල්වන්න පුළුවන්, අපිට අවුරුදු 3ක් දෙන්න කියලා කියන්න පුළුවන්. නමුත් පහුගිය අවුරුදු 40 මේ වෙච්ච වැඩේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. ඇයි එහෙම නාවේ කියන එක පිළිබඳව විධිමත් විද්‍යාත්මක සමාලෝචනයක් කරලා එය මේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න කියලා මං ඉල්ලා හිටිනවා. මොන ආණ්ඩුවක් බලයට පත් වුණත් රට ඉස්සරහට අරගෙන යන නම් එවැනි ආකාරයේ පසුවිපරමක් සොයා බැලීමක් සමාලෝචනයක් අවශ්‍ය කරනවා. එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වේවි. ඊළඟට මම කැමති අපි අධිකරණ ඇමතුමිය දිහාවට පොඩ්ඩක් හැරෙන්නට. ඉතින් මෙහෙමයි දැන් ඇත්තටම ගත්තොත් අපි තල් තාත්තකෝල මැතිතුමියට ලොකු වක්කීමක් ලැබිලා තියෙනවා. මොකද 2015 ජනවරමේ ප්‍රධාන කොටසක් තමයි නීතියේ ආධිපත්‍ය ප්‍රතිෂ්ඨාපනය කිරීම. දැන් ඔබතුමියට ඒක පැවරලා තියෙනවා. පැවරුනේත් හොඳට ගියපු අධිකරණයක් නෙමෙයි. කලින් හිටපු අග්‍රවිෂකාරතුමාලා ඒ කාලේ දීපු තීන්දුව පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලන කාලයක්. සමාව ඉල්ලලා හරි විදිහට හැසිරෙනවත් නෙමෙයි ආයෙ ගිහිල්ලා හොරාගේ ඔඩක් වෙමින් ඉඳ ගන්නවා. ඉතින් එහෙම එකක් තමයි ලැබිලා තියෙන්නේ. එහෙම තනකයි තමුන් ඔබතුමීට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු නඩු අහලා ඒගොල්ලෝ විනිශ්චයකාරයෝ නඩුකාරයෝ වෙලා අපේ ශිරාණි බණ්ඩාරගෙන තිනිය ගෙදර යවපු අධිකරණයක් තමයි ඔබතුමීට බාර වෙලා තිබෙන්නේ. ඒ වගේ මේක ඇතුලේ අලිහොරු ආරක්ෂා කරපු අලිහොරු ලව්වා තමන්ට අලිගෙනාගත්ත විනිශ්චයකාරයෝත් ඉන්න අධිකරණයක් තමයි තමුන්වහන්සේ ඔබතුමීට ලැබිලා තිබෙන්නේ. ඒ නිසා වගකීම් වැඩි. ඒ වගකීම තවත් වැඩි වෙනවා මම හිතන්නේ. ඔබ අනුප්‍රාප්තිකයා බවට පත් වුණේ ජනාධිපති නීතිඥයෙක්ගෙන් පස්සේ, මහා ප්‍රඥයෙක්ගෙන් පස්සේ. ඔබ මම පුද්ගලිකව විශ්වාස කරනවා ඔබතුමීගේ ප්‍රඥාව සහ දැනුම, හැකියාව, දක්ෂතාවය මේ වැඩේ කරගෙන යන ප්‍රමාණවත් මහා ප්‍රඥයෙක් වෙන්න ඕනේ නැහැ. ආචාර්ය උපාධිම ඕනේ නැහැ. ජනාධිපති නීතිඥ වෙන්න ඕනේ නැහැ. ඔබ ඩියුටි හරියට කරනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමීට බාරලා තියෙන ප්‍රධාන වක්‍යෙම හැට මම හිතනවා නීතිය පිළිබඳ විශ්වාසය ජනතාව තුළ ඇති කිරීම. දැන් අපේ රටේ නීතිය ගැන ජනතාවට විශ්වාසයක් නැහැ. අධිකරණ ගැන විශ්වාසයක් නැහැ. ප්‍රභූවරයෙක් සම්බන්ධ චෝදනාවක් ආවොත් මොකද්ද වෙන්න පුළුවන්? ඔබතුමියම දන්නවා. නේද? ආවොත් එහෙම චෝදනාව ආපු ගමන් ඔන්න එනවා අත්අඩංගුවට ගන්න එපා කියලා අපේක්ෂිත අපෙල්ලගෙන. එහෙමනේ. අපේක්ෂිත අපෙල්ලගෙන යනවා. කොහොම හරි කළා නඩුව ඉදිරිපත් වුණොත් පිළිගන්න බැරි තරමට දින දෙනවා ඉස්සරහා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකක් හරි වෙලා අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරගත කළොත් දවල් ප්‍රවෘත්තිය බන්ධනාගාරගත කළා නම් හවස ප්‍රවෘත්තිය ඔහු බන්ධනාගාර රෝහල් ගත කරා කියන එක. යස අගේට අත වනාගෙන මාධ්‍යවලට වොයිස් කට් එක දීගෙන යන කෙනා තීන්දුව ලැබුණොත් බන්ධනාගාරගත කරන්න කියලා හවසට දියවැඩියාව ප්‍රෙෂර් ඔව් නයා ගහනවා අක්මාවේ ප්‍රශ්න ගොඩක් ලෙඩ හවස බන්ධනාගාර රෝහලේ. ඒකනේ ඊළඟට ඒ මොකක් හරි වෙලා බන්ධනාගාරගත වුණොත් එහෙම දින කීපයයි ඇප ලැබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ හා හුවක් ඔත් නැහැ. ඕකනේ සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රභූවරයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ වෙන වැඩි ඕක නෙමෙයිද? අපි බලන්නක අර අනුරාධපුරේ අඹගෙඩි තුනක් කන්න කඩාගත් අම්මට අඹගෙඩි තුනයි පොලිසියෙන් ගෙදරට ජීප් එකක් කැවල අම්මව අරගෙන ඇවිල්ලා රයක් පුරා කූඩුවේ එළියේ තියලා වැසිකිලි යන දෙන්නෙත් නැතුව වතුර බොන දෙන්නෙත් නැතුව පහුවෙන්ද උදේ උසාවියට ඉදිරිපත් කරලා ලක්ෂයක ශරීරය අප ඔන්න එහෙමනේ වෙන්නේ. දැන් අර මහියංගනේ එක දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් පදික වේදිකාව වෙළඳන් කරනවා උසාවියට අවිලා සුදු වැඳගෙන නැතුව අපහාස කරා කියලා දවස් 14ක් කූඩුවේ. එහෙමයි. හැබැයි මේ අයට දැන් ඔබතුමියම කල්පනා කරලා බලන්න මේ සුදුරෙදි වංචා හොරකම් නඩුවේ සුදුරෙදි සීර දින සුදුරෙදි වංචා නඩුවේ මිලියන 600යි රට කරපු පාඩුව ඒ නඩු විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම අපි ඉහළින් මගේ කරනවා. ඒ නඩු වෙනුවෙන් පෙරහිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් එතුමා අවසානයේ කියනවා ප්‍රධාන කාරණා දෙකක් නිසා ගරු විනිශ්චයකාරතුමනි මේ සම්බන්ධයෙන් දැනුවත් ලබා දීමේ අවධානය යොමු කරන්න ඕන කියලා. එකක් තමයි මෙම චෝදනාවට අදාළ මුදල රජයේ සතු ආයතනයක් වන විදුලි සංදේශ කොමිෂන් සභාවේ මුදල් නම් ඒවා මහජන මුදල් කියන කාරණය. දෙක මෙම විත්තිකරුවන් දෙදෙනා තමන්ට රාජකාරිමේ වශයෙන් තමන්ගේ තිබෙන හැකියාව සහ බලය භාවිතා කර මේ මුදල් වියදම් කර ඇති බවත් සැලකිලිට ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ කාරණාන් දෙක සැලකිලිට ගන්න කියලා එතුමා අවසාන වශයෙන් කියනවා. ඒ කියන විතරක් නෙමෙයි. අවසාන අහනවා විනිශ්චයකාරතුමා මේ ගිහන් කොළතුංග මැතිතුමා වන්දි ලබා ගන්න සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ මේ මිලියන 600 මෙයාගේ අය කර ගන්න ඕන කියලා මේ දෙන්නගේ. එහෙමයි නීතිපති දෙපාර්තමේන්තුවේ නඩුවට පෙනී හිටියේ. හැබැයි දවස් 10ක් ගියාට පස්සේ කොහොමද අප ලබා ගන්න එක නීතිපති දෙපාර්තමේන්තුව සද්දයක් නැතුව ඉන්නේ? මෙතරම් තදින් මේ නඩුවේදී පෙනී හිටපු නීතිපති දෙපාර්තමේන්තුව මුළු වන්දි මුදලම අය කර ගන්න ඕන කියලා කියපු නීතිපති දෙපාර්තමේන්තුව දින 10ක් ගත වෙනකොට කොහොමද සද්ද නැතු ඉන්නේ? එතන එහෙනම් දේශපාලන බලපෑමක් නැද්ද? එහෙම නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්ද? ඊ අපේ අනුසාරංග මන්ත්‍රීතුමා කිව්වාගේ මේ නඩුවේ පෙනී හිටපු නීතිමය දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියා ගියේ නෑ කනිෂ්ඨ නිලධාරියෙක් කෙව්වේ. ඇයි? ලැජ්ජාවක් ඇතුව තමන් මුහුණ දීපු තමන් මේ වෙනුවෙන් කරුණ දක්වපු නඩුවේදී ඊට පරස්පරව අනිත් පැත්තේ ඉන්න පුළුවන් කමක් නැති නිසා ඒ නිසා මේ දැන් අධිකරණයේ තිබෙන ප්‍රශ්නයට අපි දකින ප්‍රධාන කාරණාව තමයි මේ දේශපාලන අතපෙවීම ඇඟිලි ගැසීම. ඊළඟට මේ නඩු ප්‍රමාදය සම්බන්ධ තියෙන ප්‍රශ්නේ. නඩු ප්‍රමාදයේ බරපතල ප්‍රශ්නයක්.
බුදුමාන විනාඩි 3ක් තව තියෙනවා.
මම ගන්නවා මේ සම්බන්ධ මැතිතුමායි කාලේ ඉතුරු වෙච්ච ටික.
කොච්චර විනාඩි කීයක්ද?
10ක් දෙන්න.
හරි.
දැන් නඩු ප්‍රමාදීව සම්බන්ධයෙන් මේ වාර්තා ගත්තට පස්සේ තමුන්වහන්සේ ඉදිරිපත් කරන ඒවා උපරිමාධිකරණය 2016 උපරිමාධිකරණය අවසන් නොකළ නඩු 65යි අභියාචනාධිකරණය 81යි මහාධිකරණය 64යි සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණය 66යි දිස්ත්‍රික් අධිකරණ සියයට 78ක් අවසන් නොකළ නඩු තියෙනවා. දැන් අපි මොකද මොකද කරන්නේ මේකට? මේ සඳහා අයවැය යෝජනා විවිධ ආකාර ඉදිරිපත් වෙලා තිබෙනවා. මම අහන්න කැමතියි ගරු ඇමතුමේගෙන් 2017 අයවැය 406 වෙනි යෝජනාව වාණිජ අධිකරණ 4ක් පිහිටවන මිලියන 100ක් වෙන් කළා. කියක් හද
ඕනේ ප්‍රීස් ගරු මන්ත්‍රීතුමෝ ඔබතුමා සම්බන්ධන මන්ත්‍රීතුමා විනාඩි 30 කතා කරලා දෙනවා. එතුමාට හම්බලා තියෙන විනාඩි 30 සම්පූර්ණ කතාව කරලා දෙනවා.
මට කිව්ව ඉතුරුනා කියලා.
හා
කාගෙන් ඉතුරුනේ? විතර මන්ත්‍රීතුමාගේ. හරි මගේ ඉතුරු විනාඩි 5 දෙනවා. හරි. ඒ වගේම
අහන් ඉන්න අමාරුයි නේ.
ඒ වගේම 2016 අයවැය 443 වෙනි යෝජනාව නඩු විසදි තමුන්නාසලා දැකලා තියෙන මේ නඩු ප්‍රමාදය. මේක යෝජනා කර අයවැයේදී දෙවරු ක්‍රමයක නඩු හමු කියලා. මං හන්නේ ඒව ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ ඇයි? නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවේ මේ ප්‍රමාදය හැමම තියෙනවා. මට මේ සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරන්න පුළුවන් තමුන්නාසලාගෙන්ම නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවට ආපු ගැටුම්පත් අනපනත් කොහොමද ප්‍රමාද වෙන්නේ කියලා. ඊළඟට රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේත් එහෙමයි. රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ මේ තිබෙන්නේ වර්ෂයක් තුල 2010 අවසාන වෙනකොට පරීක්ෂා කරන්න පුළුවන් කාලය වෙන 159 සාම්පල් වලින් ඒක යම් වර්ධනයක් තිබෙනවා. හැබැයි වර්ධනය ඇතුලේදී 2015 අවසාන අපිට ඉතුරුලා තිබෙනවා 3955ක් මේ සාම්පල්. 2016 4544ක් මේකේ තිබෙන ප්‍රශ්නේ තමයි මේ ගානට වඩා මේකේ බැලුවොත් එහෙම අවුරුදු මේ ඉතුරුලා තියෙන නියදි ආදර්ශන කොච්චර කාලෙක ඒවද කියලා. මෙතන තියෙනවා අවුරුදු 1යි අවුරුදු 3යි අතර ඒවා මේ 128ක්. අවුරුදු 3යි 5 අතර 110ක්. සමහර නඩු තිබෙනවා. ඇත්තම ගත්තොත් එහේ මේ තරුණේ කුඩු ටිකක් තියාගෙන ඉඳලා ඔහු ඒ කුඩු තියාගත්ත කියලා පිළිගත්තොත් ලැබෙන දඬුවම් කාඩ වඩා වැඩි රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ මේ සාම්පල් එක චෙක් කළා රිපෝට් එක ලැබෙන කාලය. මම ඒක නඩුවක මම අහගෙන හිටියා. ඔව්.
දැන් ඔබතුමා මම හිතන්නේ වසර කිහිපයක කලින් වර්තා ඉඳලා කිව්වේ. නමුත් වර්තමානයේ වෙන විට මම ඔබතුමාගේ දැනුවත් වීම සඳහා කියන්නේ අපි 2017 පළවෙනි මාසේ ජනවාරි මාසේ පළවෙනි දිනෙන් 9 මාසේ 30 වෙනිදා වෙනකන් අපිට තිබෙන සංඛ්‍යාව ගත්තාම කියනකට සංඛ්‍යාව ගත්තාම 100කට 90කට වඩා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රගතියක් දෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි සමහර ඒවා අපි අර පහුගිය වසරවල එකතු වෙමින් ආවනේ. දැන් අපිට ඒ සංඛ්‍යාව ඉහළට යන්න පුළුවන් 100
ඒ ප්‍රගතිය
යන්නට පුළුවන් අපිට.
ඒ ප්‍රගතිය පිළිගන්න අතරේම තමයි මම කිව්වේ ඉතුරු වෙලා තියෙන සාම්පල් වල අවුරුදු ගාන. ඒ නිසා මම හිතන ඔබතුමාලා එකමට කරගනි කියලා. හොඳයි. දැන් මේ නීතිය පිළිබඳ විශ්වාසය හැදීම සඳහා අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලදහරි මහත්තුරුන් පහුගිය කාලෙදි කරපු සේවා පිළිබඳ අපිට අගැයීමක් තියෙනවා. විශේෂයෙන්ම ඒක හරි හොඳයි. ඒ වගේම එනිසා මම යෝජනා කරනවා මේ නීතිපති දෙපාර්තමේන්තුව ලදහරින්ගේ වැටුප් සම්බන්ධයෙන් ඔවුන් කරන සේවය අගය කරන අතරෙම ඔවුන්ට තෘප්තිමත් සේවාවක් ලබා දීම සඳහා අවශ්‍ය කරන වැටුප් පරිමාණයක් ක්‍රියාත්මක කරන්නට කියලා. ඒ වගේම මේ ලදහරින්ගේ විශාල හිගයක් තියෙනවා. ඔවුන් මේ මහා කාර්යභාරයක් කරන සූල් ලදහරින් ප්‍රමාණයක් එක්ක දැන් ඉන්නේ සමස්ත නීතිපති දෙපාර්තමේන්තුවේ ලදහරින් 204යි. එතනිනුත් අවුරුදු 10ට වඩා වැඩි අධ්‍යක්ෂකම් තියෙන ලදහරින් ඉන්නේ සියර අඩු සංඛ්‍යාවක්. පහුගිය 2014 ඉඳලා ගත්තොත් එහෙම අවුරුදු 10ට වැඩි ලදහරින් 7 දෙනෙක් ඉල්ලා අස් වෙලා තියෙනවා. පහට වැඩි අධ්‍යක්ෂකම් තියෙන අය 5 දෙනෙක් ඉල්ලා අස් වෙලා තියෙනවා. මේ ආකාරයට 16 දෙනෙක් ඉල්ලා අස් වෙලා 3 දෙනෙක් විදේශගත වෙලා මේ අධ්‍යක්ෂකම් සහ ලදහරින් ප්‍රමාණය අර ඉන්න ප්‍රමාණය 204ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් රටේ තියෙන ජනවරම බලකලා කොහොම හරි කරලා එක පැත්තෙන් ගත්තොත් පොලිසිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයක් හැදුවා. ඒ වගේම දැන් මේ සැරේ අවුරුදු දෙකම ආරතර පස්සේ තමුන්නාසේ ඔබතුමී යෝජනා කරලා තිබෙනවා විශේෂ අධිකරණ වෙනම අධිකරණයක් හදන්න. හොඳයි. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ පරීක්ෂණ කරන්න පොලිසිය වෙනම එකක් තිබ්බට නඩු අහන වෙනම අධිකරණයක් තිබ්බට නඩු ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇයි මූල්‍ය අපරාධ ඒකකයක් හදන්නේ නැත්තේ? ද සිවිල් නඩු වලට පුළුවන්, අපරාධ නඩු වලට පුළුවන්. හැබැයි දැන් රටේ වේගයෙන් ව්‍යාප්ත වෙන සහ බරපතල ප්‍රශ්නයක් බවට පත්වලා තියෙන මූල්‍ය අපරාධ සඳහා වෙච්ච වෙන මේකයක් හදන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මම මේ වෙලාවේදී විශේෂ ස්තුතියක් කරන්නට කැමති අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලදහරි නිසා තමයි ජනතාව තුළ යම් හෝ විශ්වාසයක් මේ මොහොතේ ගොඩනගමින් තියෙන්නේ. විශේෂයෙන් ගත්තොත් ජනාධිපති නීතිඥ දප්පුද ලිවේරා මහතා, ජසන්ත කෝදාගොඩ, තුසිත් මුදලිගේ දිලීප පීරිස් ජනක බණ්ඩාර ජනාධිපතිනි සංජය රාජරත්නම් විරාජ් දයාරත්න මෙරින් පුල්ලේ ජනාධිපතිනි ඉන්දිකා දේමුද සිල්වා මේ ආදී කණ්ඩායමක් විසින් එක් නැලිගොඩ නඩුවේදී බැඳුම් කර සිද්ධියේදී සීරදී මේ සුදු රැදින හොරකමේදී මේ වැදී කරු මැදිහත්වීම පිළිබඳව අපි ඇගෙීමක් තිබෙනවා. සර් මේ අයගේ කනිෂ්ඨ කාර්යමාන තව ශක්තිමත් කරන්න නිර්ධාරින් බඳවාගෙන ඔවුන්ගේ වැටුප් පරිමාණ ඉහළ දාලා පුහුණුව ලබා දීලා මේ ක්‍රියාවලිය ශක්තිමත් කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඇත්තම ගත්තොත් ගරු ඇමතුමනේ වේලි වේලින වෙලාවක් නැහැ. ඔබතුමිට වැඩ තියෙනවා. මං කියේ මහා ප්‍රාඥයෙක්ගෙන් පස්සේ අධිකරණේ බාර ගත්තා නම් එහෙම ඒකට හරියන විදිහ වැඩ කරන්න ඕන. දැන් කතාවක් තියෙනවා තලනම් තෙලට වේලේ තලතානම් කුමට වේලේද කියලා. ඔබට වේලි වේලින් ඉන්න බෑ. දැන් වැඩ කරන්න මේ ජනතාව වරමක් දීලා තිබෙන බලයක් දීලා තිබෙන්නේ ජනවරම කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි මම ඔබතුමී අවධානය යොමු කරන මේ වෙලාවේදී රටේ වේගයෙන් ව්‍යාප්ත වන ළමා අපචාර පිළිබඳවත් දැන් ඇත්තට මේකේ යම්කිසි ආකාර ඉරණම් සහගත කාරණේ තමයි ගරු ඇමතුමිය නීතිය සම්බන්ධයෙන් ගත්තට පස්සේ ළමා අපචාර වැඩි වෙනවා හේතුව තියෙනත් ඔබතුමී අනිත් පැත්තේ ඔබතුමීට විදේශ රැකියා අමාත්‍යාංශයක් තියෙනවා අධිකරණ අමාත්‍යාංශයක් තියෙනවා ළමා අපචාර වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙන්නේ මේ මම විදේශගත වෙච්ච පෞල්වල තමයි මේ සිදුවීම් වැඩිපුර වාර්තා වෙලා තියෙන්නේ දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ළමා අපචාර නඩුවක අධිචෝදනාපත්‍ර ගොනු කරන අර යන සාමාන්‍ය අවුරුදු දෙක තුනක් නඩුව අහලන අවුරුදු පහක් අටක් විතර යනවා එතකොට මේකෙන් සමාජයට ලබා දෙන්න ඕන පණිවිඩය දඬුවම්මකින් ලබා දෙන්න පණිවිඩය හරියට වාර්තා වෙන්නේ නැහැ ඇයි අවුරුදු අටක් විතර ගියාට පස්සේ නඩුවත් අතහැරෙනවා වැඩකුත් නැහැ සම මේ ළමා අපචාර කරන්නන් ට සමාජයේ දඬුවමක් ලබා දීමේදී මේ ප්‍රමාදය බලපාලා තිබෙනවා අනිත් එක තමයි මේ අපරාධ වැඩිපුර වාර්තා වෙන්නේ ගරු ඇමතුමේ තමුනාසක ඔබතුමගේ දිස්ත්‍රික්කෙම තමයි ළමා අපචාර ළමා බලාපොරොත්තු වැඩිපුර වාර්තා වෙලා තියෙන එක අනුරාධපුරෙන් අපේ කාන්තාව ළමා කටු ඇමතුමේ දිස්ත්‍රික්කේ දෙක රත්නපුරේ අධිකරණ ඇමතුමේ දිස්ත්‍රික්කේ සුළු අපරාධ වැඩිපුර වාර්තා වෙන දිස්ත්‍රික්ක තුන අතර තමුනාසක දිස්ත්‍රික්කයක් තියෙනවා සර් මේ සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා ළමා අපරාධ සම්බන්ධයෙන් සර් දැන් ජනවරම ලැබිලා තිබෙනවා නීතිය ක්‍රියාත්මක කරන්නට අධිකරණයට ඇඟිලි ගැහිම් නොකරනවා නම් තමුනාසල අවංකවම රටේ නීතියේ විධානය ආධිපත්‍ය ප්‍රතිෂ්ඨාපනය කරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නවා නම් අපි හිතනවා මේක හොඳ අවස්ථාවක්. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න ඔවුන් ඔවුන්ගේ බහුතර නිලධාරීන් ප්‍රමාණයක් ජේෂ්ඨ නිලධාරීන් ඔවුන් කැපවීමෙන් වැඩ කරනවා ඔවුන්ට ධෛර්යය දෙන්න ඔවුන්ගේ කකුලෙන් අදින්න නෙමෙයි ඇමතිවරයෙක්ගෙන් ප්‍රශ්න කරාට පස්සේ ඒ ප්‍රශ්න කරන ලීලාව අරගෙන ඔහුව පාතර ඇදල් දාන්න නෙමෙයි ඒ වෙනුවට නීතිය හරියට ක්‍රියාත්මක කරන හැට දිරිගැන්වීම කරන්න උන් අගේ කරන්න එහෙම කරලා මේ රටේ මොන ආණ්ඩුව බලයටපත් වුණත් ජනතාවට නීතිය පිළිබඳව තිබෙන විශ්වාසය තහවුරු ආකාරයට කටයුතු කරන්න කියලා කියමින් මම නිහඬව බොහොම සුතියි